සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. පින්වත්නි, මම අර මුලදිත් මතක් කරපු විදිහට අපේ සුසන්ත මහත්මාගෙත් දානි නෝනගෙත් ආරාධනාව පරිදි මේ සතිපට්ඨානය ගැන කියලා දෙන්න කියලා කිව්වා. අය ආරාධනයේ පරිදි මම බලාපොරොත්තු වෙනවා මේ පෝය 12 සහ 13 අවස්ථාවල් වල සතිපට්ඨාන සූත්‍රය ඒ එක එක මාතෘකා අනුව ඔබට මේ සතිපට්ඨාන සූත්‍ර ධර්මයේ පැහැදිලි කරලා දෙන්න. මේක බොහෝම දිග, ඒ වගේම හුඟක් විස්තර කතා කරන්න තියෙන ඉගෙන ගත යුතු දෙයක්. ඉතින් ඒක හින්දා මේ කවුරුත් මම බලාපොරොත්තු වෙනවා මේ ධර්මයේ ඉගෙන ගනී කියලා. මේක ඉගෙන ගන්න යෝන වෙන්නේ. මේ සූත්‍ර බොහොම ප්‍රසිද්ධ සූත්‍ර ධර්මයක්. දීඝනිකාය කියන අපේ ත්‍රිපිටක ග්‍රන්ථයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මං හිතන්නේ කවුරුත් දන්නවා මේකේ ඉතිහාසගත කතා. බුදුහාමුදුරුවෝ කුරු රට කම්මාස්ස ධම්ම කියන නියං ග්‍රාමේ හිටපු ජනතාවකට මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. අද වර්තමාන විදිහට කියනවා නම් මේ කුරු රටේයි කියලා කියන්නේ. අද ඔය ඉන්දියාවේ දිල්ලිය ආශ්‍රිතව ඒ හර්යානා ප්‍රාන්තය, ඒ හරියටයි කුරු රටේයි කියලා කියන්නේ. ඒ කුරු ජනපදයේ වැසියෝ බොහොම ධාර්මික සහ බුද්ධිමත් හොඳ අවබෝධයකින් යුක්ත පිරිසක්. ඒ නිසා උන්වහන්සේට ආරාධනාවක් කළාම බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන නැත්තම් සිහිය පිහිටුවීම පිළිබඳව එයත්තන්ට මේ ධර්මයේ දේශනා කළා. අපි එහෙම කෙටියෙන් අපි හිතාගමු. අපි මේක ඉගෙන ගමු ටික ටික ටික. මම හිතන්නේ අද මම හුඟක් විස්තර කතා කරන්න යන්නේ නැහැ. මේ ගැන හැඳින්වීමක් අද කතා කරලා ඊළඟට එක එක දවස්වලට එක එක මාතෘකාවෙන් කරුණු පැහැදිලි කරලා දෙන්නම්. ඒකම ඔබ මොනවා හරි තේරුම් ගත යුතු තැනක් තියෙනවා නම් විශේෂයෙන් කියන්න. එතකොට අපි ඒ ගැන කතා කරමු. මටත් පුළුවන් විදිහට මම ඒක සාකච්ඡා කරන්න, කතා කරන්න බලාපොරොත්තු වෙනවා, කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන මේ අහගෙන ඉන්න ලෙක්චර් එකක් වශයෙන් නෙමෙයි, ධර්මයේ ඉගෙන ගන්නවා කියන අදහසින් අපි මේ ධර්ම කතාවට සවන් දෙමු. සති පට්ඨාන කියල කියන්නේ සිහිය පිහිටුවීම කියන එකයි. එතකොට මේ සිහිය නැතුව කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. සිහිය වැරදුනහම නැත්තං සිහිය නැති වුනහම ඒ සිහිය නැති වුණු තැන නොඑක් අවුල් වියුල් ඇති වෙනවා. අපි සාමාන්‍ය ජීවිතය අරගෙන බලමු. මම කවුද? අපි කවුද? අපි මොනවද කරන්නේ? කොතනද ඉන්නේ? මොකද්ද අපේ පදනම? මොකද්ද අප විසින් කළ යුතු වෙන්නේ? මොන වගේ සමාජ තත්ත්වයක්ද අපිට තියෙන්නේ? මොන වගේ මව්පියෝද අපි නැත්තම් මොන වගේ ආචාර්ය પરම්පරාවල්ද අපිට තියෙන්නේ? ওই විදිහට කියලා තමන්ට අමතක වෙච්ච ඕනෑම තැනක ඒ අමතක වෙච්ච මොහොතේ ප්‍රශ්න මතුවෙන එකයි ස්වභාවය. එතකොට මේ සංසාර ගමනක් අපි මේ සසර කියන එකක් ගැන අපි කතා කරනවා. සසර කියලා කියන්නේ මේ තියෙන මේ පැවැත්ම. මේ පැවැත්මට නිකම් පවතිනව නෙමෙයි, පැවැත්මට හේතු සාධක හේතු කාරණා එකතු කර කර පවතිනවා. එකතු කර කර පවතිනවා. එකතු කර කර පවතිනවා. දැන් මම කල්පනා කරලා බලන්න. දැන් මේ ඇත්ත මේ පවතින මොනතරම් දේවල් කරනවද? ඉපදුනාට පස්සේ දැන් ඉපදීම කියන එකයි මේ පැවැත්මට මුල්ුනේ. ඒ වෙලාව ඉඳලා ආහාර ගන්නවා. ආහාර හොයනවා. ආහාර හොයන්න ක්‍රමානුකූලව ආහාර හොයා ගැනීමේ කටයුතු සඳහා අධ්‍යාපනයක් ලැබෙනවා. අධ්‍යාපනයක් ලැබලා ඉවර වෙලා ඊළඟට තමන්ගේ ජීවිතය සකස් කරගන්න නොඑක් දේවල් එකට එකතු කරගන්නවා. ආවාහ විවාහ වෙනවා, දූ දරුවෝ ලබනවා, රැකී ආරක්ෂාවල් කරනවා. මේ පවතින එක එක දේවල් කර කර පවතිනවා. එක එක දේවල් කර කර පවතිනවා. එතකොට අපි මුළු ජීවිත කාලය තුලම මේ පැවැත්ම තුලම අපි සිද්ධ කරන්නේ මේ පවතින කාරණා හොය හොයා පවතින කාරණා පැවැත්මට අදාළ වෙන කාරණා සම්පූර්ණ කර කර සම්පූර්ණ කර කර පවතින හදනවා. මේ පැවැත්ම මෙතනින් මේ අපිට දැන් සාමාන්‍ය ඇහැකින් බැලුවාම අපිට පේන්නේ මේ පැවැත්ම මරණය කියන තැනින් ඉවර වුණා වගේ. එහෙම ඉවර වීමක් නැහැ. මේක මහා මේ භවයකයි මේ පවතින්නේ. ඒක හරියට අපි මෙහෙම හිතමු. අපි හිතමු මේක මේ හොඳම උදාහරණයක් නෙමෙයි, මේක තේරුම් ගන්නයි මේ කියන්නේ. අපි හිතමු අපිට පේනවා කොහේ හරි තැනක, අපි හිතමු මුහුදයින්ටලා බලන් ඉන්න කෙනෙකුට මුහුදේ නැවක් යාත්‍රා කළා අර පේන ඉම සිටිජයෙන් එහා පැත්තට ගියාම නැව අපිට නොපෙනී යනවා. එතකොට නමුත් අහසේ ඉඳලා හෝ එහෙම නැත්නම් ඒ වගේ ඉහළ උස ස්ථානයක ඉඳගෙන ග්‍රහ සැටලයිට් එකක් වගේ එකකින් බැලුවොත් එහෙම අර වගේ පෙනීමක් නැහැ. තවදුරටත් අර යාත්‍රාව යනවා පේනවා. එහෙම නැත්නම් අපි හිතමු අපි කන්දක් පහල ඉඳලා බලාගෙන ඉන්නවා, කඳු වැටි ඈත ඉඳලා කෝච්චියක් ගමන් කරනවා. ඉතින් මේ කඳු වැටි දිගේම ඇවිල්ලා බිංගියක් ඇතුලෙන් කෝච්චිය රිංගලා නොපෙනී යනවා. අපිට පේන්නේ බිංගිය දක්වා පමණයි. නමුත් අර අහසේ ඉඳලා බැලුවොත් එහෙම, අර බර්ඩ් view එකකින් නැත්තම් ඉහළ ඉඳලා බැලුවොත් එහෙම, අර බිංගියෙන් රිංගලා කෝච්චිය ආයිත් යනවා පේනවා. ඔන්න ඔයගේ අපිට සාමාන්‍ය මේ ඇහෙන් බැලුවාම අපිට පේන්නේ මේ පැවතිලා මේ ජීවිතයක් ගත කරලා අවුරුදු 50ක් 60ක් 70ක් කාලයකදී එතනින් මැරෙනවා. මැරිලා ඊට පස්සේ අපිට තේරෙන්නේ නැහැ, අපිට පේන්නේ නැහැ මොකද වුනේ මොනවද කියලා අපිට හැඟීමක් අපිට අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි බොහෝ දෙනා හිතනවා එතනින් ඉවරයි කියලා. නමුත් අර ඒ මරණය කියන එකදී උනේ මේ ජීවිතයේ කියන එක ගොඩනගන්න අපිට ලැබිලා තියෙන මේ නාම රූප දෙකේ බිඳී යාම නිසා රූපය කියන එක විතරක් ඉතුරු වෙලා රූපය කියන එක ඇදගෙන වැටුණා. ඒක විනාශයටපත් වුණා. නමුත් අර නාමය කියන නැත්තම් අර අපි හිතෙයි කියන එක ඒක තවදුරටත් ඉදිරියට යනවා. ඉතින් ඕක බුදුහාමුදුරුවෝ දැක්කේ බුදු වෙන්න ඔන්න මෙන්න කියලා ඒ පාන්දර අර ඇති වෙච්ච විශේෂ ඥාන තුනේදී. පුබ්බේ නිවාසානුස්මෘති ඥානේ චතුූපපාත ඥානේ කියන මේ ඒ අවසන් අවස්ථාවේදී පහළ වෙච්ච ඒ ඥාණයෙන් තමයි උන්වහන්සේත් මේක දැක්කේ. එතකොට පෘථග්ජන අපි කියන අයට මේ භවයේ කියන එක අවබෝධ කරගන්න සෑහෙන අමාරුයි. නමුත් ඒ භවය අවබෝධ කරගන්නට මේ ධර්මයේ කියන එක අපිට උදව් වෙනවා, උපකාරී වෙනවා. ඒ ධර්මයේ හැසිරීම තුළින් භවයේ පිළිබඳ ඡායා මාත්‍රයක් අපිට දැක අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට මම මේ කියන අදහස් කළේ මෙන්න මේ භවය කියන එක, මේ පැවැත්ම කියන එක, මේ පැවැත්ම කියන එක දිග්ගස්සන්න ඕනනම්, මේ පැවැත්ම කියන එක දුක්ඛිත කරගන්න ඕනනම්, මේ පැවැත්ම කියන එක බොහෝම කම්කටොළු සහිත මහා බාර දුර දෙයක් කරගන්න ඕනනම්, ඒකට තියෙන දේ තමයි මේ සිහිය කියන එක අමතක කරලා දෙවි. ඒ වගේම පැවැත්ම නතර කරන්න අවශ්‍ය නම්, පැවැත්ම පාලනය කරන්න අවශ්‍ය නම්, ඒකටත් තියෙන දේ තමයි සිහිය කියන එක පෙරටුවට ඉදිරියට ගැනීම. එතකොට මේ සතිපට්ඨාන කියන දේශනාවෙන් බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ මෙන්න මේ පැවැත්ම නතර කිරීමේ මාර්ගය. එතකොට ඒ පැවැත්ම නතර කරන්නට ඒ සති නැත්තම් සිහිය පිහිටවන්නට උන්වහන්සේ වෙන දේවල් හොයාගෙන ගියේ නෑ. මේ පුද්ගලයා තුලින්මයි ඒක ඇති කරගන්නත් ඉගැන්වේ. ඒකයි උන්වහන්සේ කිව්වේ මේ ලෝකය කියන එක මේ පුද්ගලයා තුලින්මයි මම පෙන්වන්නේ. ලෝකය කියන එක ලෝකය කියන එකේ පැවැත්ම, ලෝකය කියන එකේ හැදීම, ලෝකය කියන එක ඇති වෙන හැටි මම පෙන්වන්නේ පුද්ගලයා තුලින්මයි. දැන් බලන්න ලෝකය කියන එක හැදුවේ කවුද? අපි. හදලා තියෙන්නේ අපි. ලෝකය කියන එක හදලා තියෙන්නේ අපි. අපේ ඇහෙන්, අපේ කනෙන්, අපේ දිවෙන්, අපේ ශරීරයෙන්, අපේ නාසයෙන්, මේ පංචේන්ද්‍රියංගෙන් සහ මනසින් තමයි මේ ලෝකය හදලා තියෙන්නේ. ලෝකේ ගොඩනගන්නේ අපි, නැත්නම් මේ සත්වයෝ ඔය ඉන්ද්‍රියන් හය උපයෝගී කරගෙන. එතකොට මේ ලෝකය ගොඩනග ලෝකය කියලා කියන්නේ මේ ස්කන්ධ ලෝකය. ඒ කියන්නේ ස්කන්ධ ලෝකය කියලා කියන්නේ රූපය කියන එක එක ස්කන්ධයක්. මහ විශාල මාස් එකක්. මහ විශාල රූපස්කන්ධය කියන වචනයට ගත්තා. අපිට මේ රූප වශයෙන් මොන තරම් ಜಾති අපේ පියවිහැට පේනවද? ඒ වගේම පියවිහැට නොපෙනෙනවද? රූපාත්මකව බලන්න තියෙන, දකින්න තියෙන ඔක්කෝ මහා ස්කන්ධයක්. අපි දැන් මහ මුහුදට කියනවා ජලස්කන්ධය කියලා. ඒ කියන්නේ මහ විශාල මාස් එකක්. මහ විශාල ගොඩක්. එතකොට මේ රූපස්කන්ධය කියන්නේ කන්නයක විශාල ගොඩක්. ඒ වගේම වින්දනයේ කියන එක වේදනාස්කන්ධයත් අන්න ඒ වගේම මහ විශාල ගොඩක්. ඔය වගේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන අපි මේ වචන වලින් හඳුන්වන මේ ගොඩවල් පහක් තියෙනවා. මහා ස්කන්ධ, අර ජලස්කන්ධය වගේ මහා ස්කන්ධ පහ. එතකොට මේ ලෝකයේ ගොඩනගනවා කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පහ අපි දියුණු කරනවා. එතකොට අපි කියන්නේ ලෝකයේ දියුණුයි, ලෝකයේ බොහෝම තියෙනවා, මෙහෙම තියෙනවා, මෙහෙම තියෙනවා, භෞතික වශයෙන් දියුණුයි, ලෙඩ දුකට බෙහෙත් තියෙනවා, යාන වාහන තියෙනවා, නවීන උපකරණ තියෙනවා, තාක්ෂණික මෙවලම් තියෙනවා, විද්‍යා උපකරණ තියෙනවා, ඥානය තියෙනවා, අරවා මේවා කියලා කියන්නේ මේ දියුණුයි කියලා කියන්නේ මොනවත් නෙමෙයි. මේ දියුණු වෙලා තියෙන, දියුණු කරලා තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ පහයි. ඉතින් තේරුම් ගන්න. එතකොට මේ දියුණුව ඇති කරලා තියෙන්නේ, මේ දියුණුව කියන එක ගොඩනගලා තියෙන්නේ මේ සත්වයෝ, මේ අපි. මේ දියුණුව ගොඩනගන්නේ අපි. ඒ දියුණුව ගොඩනගි ඒකට සාපේක්ෂකව අපි දියුණු කරන්නේ මොකද්ද? මේ අපේ පැවැත්මයි මේ දියුණු කරන්නේ. මේ පැවැත්මයි අපි මේ දිග්ගස්සන්නේ. මේ පැවැත්මයි අපි දිගට 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 මේ පවත්වන්නේ. එතකොට මෙන්න මේ සිහිය පුරුදු කරන්නේ කියලා බුදුහාමුදුරුව මේ ඉගැන්වුවේ නැත්තම් උන්වහන්සේ කියලා දුන්නේ මෙන්න මේ පැවැත්ම කෙටි කරන්නයි අර දිග්ගැස්සෙන දිග ඇරෙන දිග ඇදෙන මේ පැවැත්ම අඩු කරන්නයි අකුලන්න. ඒ පැවැත්ම අඩු කරන්නේ කොහොමද? ඒකට ඒක ඒක මේ පවතින්නේ මූලික වශයෙන්ම මේ අර මං මුලින් සඳහන් කරපු මේ ස්කන්ධ පහ දියුණු කරන නිසායි. මේක හරියට එක යන්ත්‍රයක් වගේ. මේ නවීන අපි විදුලිය අපි හිතමුකෝ විදුලිය උපදවන යන්ත්‍රයක්. මට වඩා තේරෙනවා මේ ඇත්තට මේ උගත් පිරිස මේ පිළිබඳ දැනුම තියෙන පිරිස අපි හිතමු යම් කිසි යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රයෙන් බලශක්තිය යන්ත්‍රයෙන් උපදවනවා. ඒ උපදවන ගමන් යන්ත්‍රය දුවනවා. දැන් විදුලිය උපදවනවා, ඒ විදුලියෙන් යන්ත්‍රය දුවනවා. විදුලිය උපදවනවා, මේ දෙකම එකටයි සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ පැවැත්ම කියන එක ඇති කරන මේ ශක්තිය මේ පැවැත්මෙන් ඇති කරනවා. දැන් අපි කියමු අපි දැන් මිනිස්සෙක් ජීවත් වෙනවා, සත්වෙක් ජීවත් වෙනවා. අපි ජීවත් වෙනවායි කියලා කියන්නේ කිව්වේ අර ඇහ කන දිව ශරීරේ නාසයේ ඉන්ද්‍රිය මේවා මේ ලෝකයේත් එක්ක ගනුදෙනුවේ යෙදුණා. ඇහ යෙදিলা තියෙනවා, කන යෙදিলা තියෙනවා, දිව යෙදিলা තියෙනවා, ශරීරය යෙදিলা තියෙනවා, මනස යෙදিলা තියෙනවා. මේක යදෝ යදෝ ඒක යදෝන ගමන් ඒක යෙදීම මත අපි මේක දිනු කිරීම නැත්තම් දිව වීමේ කන්ටිනියු කිරීමේ දිව වීමේ ශක්තිය උපද්දවනවා. එතකොට බුදුහාමුදුරුවෝ මෙන්න මේ தත්වය පාලනය කරන්න උන්වහන්සේ පැහැදිලි කළා. උන්වහන්සේ ඉගැන්නුවා මේ සිහිය ගැන කටයුතු කරන්න කියලා. මේක හරිම හොඳ ප්‍රායෝගික ක්‍රියාවලියක්. මේක නිකන් මේ සතිපට්ඨානයි කියලා කිව්වහම හිතන්න එපා මේ පැත්තකට වෙලා මුල්ලකට වෙලා ඉඳගෙන මේ ඉන්න එකක් කියලා. සතිපට්ඨානී කියලා කියන්නේ බොහොම ක්‍රියාත්මක කරන්න තියෙන ක්‍රියාවේ තියෙන ක්‍රියාත්මක වීමේ තිබෙන කටයුතු මාලාව. එතකොට මේකට අපි සතිපට්ඨානී තුලට ඇතුළට ගැඹුරට යනවා නම් ඊළඟට මොකද්ද මේ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ? මේ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ ශරීරයේ ක්‍රියා මේ ව්‍යුහයත් ශරීරයේ නිෂ්පාදනය වෙලා තියෙන ශරීරය හැදිලා තියෙන විදිහත් පිළිබඳව තේරුම් ගැනීම. ඊළඟට ශරීරය මුල් කරගත්ත වින්දනයේ පිළිබඳව තේරුම් ගැනීම. ශරීරයේ ඉන්ද්‍රියන් මුල් කරගත්ත ඒ ඉන්ද්‍රියන්ගෙන් ලබන වින්දනය තේරුම් ගැනීම. ඊළඟට මනස තේරුම් ගැනීමෙන් මනස කියලා කියන්නේ මේ ඉන්ද්‍රියක් නෙවෙයි, මනස කියන ශක්තිය තේරුම් ගැනීමෙන් ඒ මනස කියන ශක්තිය නිෂ්පාදනය කරන සිතුවිලි, අදහස්, කල්පනාවල් තේරුම් ගැනීම. එතකොට බොහෝම මේ තමන් තුළම තමන් ඇතුළතම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් මේකෙන් මේ සතිපට්ඨානය කියන එක උගන්වන්නේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්. ඉස්සෙල්ලා ඒකට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. අපි ඒකට සාම්ප්‍රදායික වචන වලින් කියනවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායානුපස්සනාව කියලා කිව්වේ මේ කය ශරීරය පිළිබඳව අනුපස්සනා. ඒක හොඳට තේරුම් අරගැනීම. ඊළඟට කයක් නැත්තම් ශරීරය කියන එක මේ ශරීරයේ ප්‍රාණවත් වෙලා තියෙන්නේ ශරීරයක් තියෙනවයි කියලා අපි තේරුම් අරගෙන තියෙන්නේ. ශරීරයේ පැවැත්ම ගැන අපි තේරුම් ගන්නෙ ශරීරයට දැනෙන වින්දනයන් හින්දා. විඳීම් හින්දා. ඔය විඳීම් කියලා කියන්නේ පාලි භාෂාවෙන් කියන්නේ වේදනා කියලා. වේදනා කිව්ව ගමන් අපිට ඇති වෙන්නේ මේ ඇති වෙන කැක්කුමයි කියලා. දැන් පැය භාගයක් විතර මෙතන ඉඳලා තිබ්බොත් මේ ඇත්තන්ට අර මේ අපි අර පස්සපච්චයා වේදනා කියන ඒක හරි කතාවක් නෙවෙයි. එහෙම වේදන එහෙම වින්දනයක් ඇති වෙනවා, මිහිරි වේදනාව. ඒ වේදනාව නෙවෙයි මේ කියන්නේ, වින්දනය. එතකොට ශරීරයේ කියන එක තියෙන බව, ශරීරයේ බව තියෙන එක ක්‍රියාත්මක බව තේරෙන්නේ මේ වින්දනයේ තියෙන හින්දායි. දැන් මෘත ශරීරයක් සහ පණ තියෙන ශරීරයක් අතර තියෙන මූලික වෙනස තමයි මෘත ශරීරයට මේ වින්දනයේ නැහැ. එහෙම නැත්නම් සිහිය විසක්ඥ වෙච්ච කෙනෙකුට ඒ වින්දනයේ නැහැ, අර තේරුම් ගන්නේ නැහැ. පණ තියෙන කෙනෙකුට ඒ වින්දනයේ තියෙනවා. එතකොට මේ ශරීරයේ තේරුම් ගන්නවා වගේම මෙන්න මේ වේදනාව නැත්තම් වින්දනයේ තේරුම් ගන්නවා එක් සිහියෙන්. ඒ වගේම චිත්තානුපස්සනා හිත තේරුම් ගන්නවා, හිතේ ඇති වෙන ධර්මතා, හිතේ ඇති වෙන අපි හිතමු අදහස්, කල්පනා, සිතුවිලි මුල් කරගත්ත ධර්මතා තේරුම් ගන්නවා. ඔන්න ඔය හතරටයි සතර සතිපට්ඨානයි කියලා කියන්නේ. එතකොට මේක මේ නිවන් දකින්න නැත්නම් අර භව ගමන, භවයේ පැවැත්ම, මේ දේවල් හොය හොයා හොය හොයා හොය හොයා මේ දිග්ගස්සන ගමන නැති කරන්න තියෙන, නතර කරන්න තියෙන මෙන්න මේ ප්‍රායෝගික ක්‍රියාපිළිවෙලයි. ශරීරයේ තේරුම් ගත්තා, වේදනා තේරුම් ගන්නවා, ඒ ගමන. ඒ වගේම හිත තේරුම් ගන්නවා, හිතට ඇතිවෙන සිතුවිලි තේරුම් ගන්නවා. එතකොට මේ මම මේ මාතෘකා වශයෙන් මේ කියන්නේ, හිත තේරුම් ගැනීමේදී නැමේ ශරීරයේ තේරුම් ගැනීමේදී ශරීරයේ තේරුම් ගන්නවා ආකාර දෙකකට. එකක් තමයි ශරීරයේ හැදිලා තියෙන විදිහ තේරුම් ගන්නවා. ඒ වගේම ශරීරයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නවා. ඔය තේරුම් ගැනීමට කියනවා 14 ආකාර කායානුපස්සනාව කියලා. ආකාර 14කින් තියෙන කායානුපස්සනාව. ඒකෙදි අපි ඉඳ ගන්න ඕනේ, පැත්තකින් ඉඳ ගන්න ඕනේ මේ 14න් එකක් සඳහා පමණයි. ඒක තමයි ආනාපාන සතිය කියන මේ භාවනාව සඳහා විතරයි අපි ඉඳ ගන්න ඕනේ. මේක තේරුම් ඒක ආනාපාන සතිය වැදගත්කම් වෙන්නේ මොකද? මේක තේරුම් ගන්න නම් ඉස්සෙල්ලා සිහිය හදා ගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ යමක් ඉගෙන ගන්න ළමෙක් නම්, ඉගෙන ගන්න කෙනෙක් නම්, ළමෙක් හරි ශිෂ්‍යයෙක් කවුරු හරි කමක් නැහැ, ශිෂ්‍යයෙක් නම් ඒ ශිෂ්‍යයාගේ මනස අවුල් වෙලා, හිත අවුල් වෙලා කවදාක්වත් පාඩම් කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මනස නිරවුල්, හිත නිරවුල් කරගන්න ඕනේ. අවුල් වලින් නිදහස් කරගෙන හිත තැම්පත් කරගන්න ඕනේ. ඕනෑම වැඩක් සාර්ථක කරගන්න නම් මනස නිදහස්ව තියෙන්න ඕනේ. හරි කල්පනාවක් ඇති කරන, හරි තීරණයක් ගන්න, හරි දේ දකින්න, හරි දේ අවබෝධ කරගන්න, හිත නිදහස් වෙලා, හිත සංසුන් වෙලා, හිත නිරවුල්ව තියෙනවා. එතකොට හිත නිරවුල් කරගන්නත් බුදුහාමුදුරුවෝ වෙන එළියට යන්න කිව්වේ නැහැ. වෙන දෙයක් ගැන කල්පනා කරන්න කිව්වේ නැහැ. උන්වහන්සේ කිව්වා, දේශනා කළා, තමන්ගේ මේ ශරීරයේ පැවැත්ම එක්කම තියෙන, නැත්තම් ශරීරයේ පැවැත්ම ඇති කරවන මේ හුස්ම ගැනීම ගැන සිහිය යොමු කළා, හිත යොමු කරලා ඒ අනුව හිතේ එකඟකම ඇති කරගන්න. හිතේ එකඟකම ඇති නොවෙන්නේ අවුල් යවුල් හිතේ තියෙන නිසායි. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අවුල් යවුල් පහක් තියෙනවා. ඔය අවුල් යවුල් පහට තමයි අපි පංච නීවරණ කියලා කියන්නේ. ඒ පංච නීවරණ නැති කරගන්න නම් ඒ නීවරණ පිළිබඳව දකින්න ඕන ඉස්සෙල්ලා. මේවා අප තුළ තියෙනවා කියලා තේරුම් ගන්න ඕන, දකින්න ඕන. දකින්න නම් ඒ දකින්න පුළුවන් වෙන්නේ තියුණු වෙච්ච, පිරිසුදු වෙච්ච, ලෑස්ති වෙච්ච හිතකටයි. එතකොට පංච නීවරණ මේ හිත කියලා කිව්වහම මේක තියෙන උපකරණයක් එහෙම නෙමෙයි. හිත කියලා කියන්නේ අරමුණු නිසා ඇතිවෙන යම් කිසි බලවේගයක් කියලා මා මුලින් සඳහන් කළා. එතකොට ආනාපාන සතිය නැත්තම් හුස්ම ඉහළ යාම පහළ යාම පිළිබඳව හිත එකඟ කර තියාගෙන අර නීවරණ වලින් කිලුට වෙලා තියෙන, විසිරිලා යන, එහෙම නැත්නම් නීවරණ වලින් අවුල් වෙලා තියෙන හිත ඉස්සෙල්ල සංසුන් කරගන්න කියලා උන්වහන්සේ පැහැදිලි කරා. එතකොට දැන් අපි භාවනාවක් කරන්නයි කියලා කිව්වහම ඕනම කෙනෙක් බොහොම පහසුවයි කොහෙන් හරි ඉඳ පැත්තකින් ඉඳගෙන අපි හුස්ම ගන්නවා පිට ගන්නවා හුස්ම ගන්නවා පිට ගන්නවා හුස්ම ගන්නවා පිට කරගන්න පිට ගන්නවා කොයි තරම් හුස්ම ගත්තත් කොයි තරම් හුස්ම පිට කළත් නිවන් දකින්න ඒකෙන් නිවන හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් දුක් කෙරවල වෙන්නේ නැහැ. ඒකෙන් භවය ඉවර වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි උපන්දාය නම් හුස්ම ගත්තා පිට කළා දැන් මෙලහට අපි ඉවර වෙලා තියෙන්න ඕනේ හතරෙන් තුනක් විතර. එහෙම වෙන්නේ නැහැ. මේ ආනාපාන සතියෙන් කරන්නේ මොකද්ද? අර අවුල් වෙලා තියෙන මානසිකත්වය සකස් කරන්නට හිත තැම්පත් කරගන්න එක උපක්‍රමයක්. එතකොට මේ ඉතින් මේකෙදි අපි වෙන දවසක ආනාපාන සතිය විස්තර කරමු. ආනාපාන සූත්‍රය කියලා වෙනම එකක් තියෙනවා. ඒ හුස්ම ඉහළට පහළට යාමම මුල් කරගෙන නිවන් දැක්ම දක්වා නැත්තම් තාම ඉහළට හිත ගෙනියන ආකාරය වෙනම පැහැදිලි කරලා තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු. එතකොට ආනාපාන සතිය නැත්තම් ආශ්වාස ප්‍රශ්වාසයේ මුල් කරගත්ත ඒ මානසික පැවැත්මෙන් ඒ භාවනාවෙන් හිත සංසුන් කරගන්නවා, හිත තැම්පත් කරගන්නවා. එහෙම සංසුන් කරන්න පුළුවන් වෙන්නේ අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ අයින් කරන්න කටයුතු කරනවා. එතකොට අදයන් අපි මේ සිහියෙන් තමයි දකින්නේ දැන් මෙහෙම එකක් තියෙනවද කියලා. දැන් අපි හිතමු මම හැම වෙලාවෙම කියන එක තමයි දැන් හුඟක් දෙනා බයයි භාවනා කරන්න. ඉඳ ගන්න බයයි, ඉඳගෙන ඉන්න අමාරුයි කියයි. එහෙම නැත්නම් කම්මැලි කියලා කියයි, බෝරින් කියලා කියයි, එපා වෙනවයි කියලා කියයි. එහෙම නැත්නම් මහා නීරසයි කියලා කියයි, නිදිමතයි කියලා කියයි. මේ ඔක්කොම මේ හිතේ තියෙන නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද වලට අයිතිය. කාමච්ඡන්දේ හින්දා තමයි අපිට පුළුවන් පැය ගාණක් ඔන්නම් මේ ඇහැ පිනවන දෙයක්, කන පිනවන දෙයක්, දිව පිනවන දෙයක් එක ඉදිලා ඉන්න. පැය හතරක් පහක් ඔන්නම් එක දිගට චිත්‍රපටියක් හරි වෙන යම් දර්ශනයක් හරි වෙන යම් දෙයක් හරි අපිට යොමු වෙලා ඉන්න පුළුවන් කිසිම බාධාවක් නැතුව. නමුත් අපි හිතමු පැය භාගයක් භාවනා කරන ඉඳගත්තයි කියලා කියමු. මේක හරිම අමාරුයි, හරිම අපහසුයි. නොඑක් තියෙන අර නැති අසනීපකනුත් ඒ වෙලාවේ ඒ වගේ අවස්ථාවලදී මතුවලා එනවා. ඒ මොකද හේතුව? මේ අපි හැදිලා තියෙන්නෙම මේ ඉන්ද්‍රියන් හැදිලා තියෙන්නෙම මේවා සන්තර්පණය කරන පැත්තටයි, පිනවන පැත්තටයි, මේවා වැඩි වැඩියෙන් ඇලෙන පැත්තටයි මේ ඉන්ද්‍රියන් ගමන් කරන්නේ. ඒකෙන් අනිත් පැත්තට හරවන්න හැදුවොත් එහෙම ඒක හරිම අමාරුයි. එතකොට ඔන්න ඔය தত্ত্বය තේරුම් අරගන්නවා. ඒ තේරුම් ගන්නේ සිහිය. එතකොට ආනාපාන සතිය විතර ඉඳගෙන අපි කරන භාවනාවක්. ඊළඟට මම දැන් කිව්වා මේ කායානුපස්සනාවට අයිති වෙනවා, නැත්නම් අර ශරීරයේ තේරුම් ගැනීමට අයිති වෙනවා භාවනා ක්‍රම, නැත්නම් තේරුම් ගැනීමේ ක්‍රම 14ක්. ඒ තේරුම් ගැනීමේ ක්‍රම 14න් එකක් මේ ආනාපාන සතිය. ඊළඟට අපි දැන් හැම කෙනෙක්ම පණ තියෙන හැම කෙනෙක්ම ඉරියව් පවත්වනවා. දැන් මේ ඇත්තම ඉඳගෙන ඉන්නවා. ඒ වගේම හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා, එළවෙලා ඉන්නවා, නිදා ගන්නවා. ওই ප්‍රධාන ඉරියව් හතර. එතකොට මෙන්න මේ ඉරියව් හතරේදී මේ ඉරියව් පවත්වනකොට මේ ඉරියව් පිළිබඳව සිහිය පවත්වනවා. සිහිය පවත්වන්නේ කොහොමද? මේ ඉරියව් පැවැත්වීම නිසා මට නැත්තම් මගේ හිත අවුලටපත් වෙන යමක් සිද්ධ වෙනවද? එහෙම සිද්ධ වෙනවා නම් ඒකෙන් මම මිදෙනවා කියන දැකීම ඇති කරගන්නවා. දැන් අපි හිතමු ඉඳගෙන ඉන්න එක්කෙනා ඉඳගෙන ඉන්නකොට මේ පුරුදු කරන්න තියෙන දෙයක්. ඉඳගෙන ඉන්න එක්කෙනා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන හිටියට හිත එහාට මෙහාට වැඩ කරනවා නොඑක් විදිහට. ඒ හිතේ ලෝභ චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර මෙහි ඉඳගෙන ඔන්නම් තව කෙනෙක් එක්ක හිතෙන් සටන් කරන්න පුළුවන්. හිතෙන් තව කෙනෙකුට ශාප කරන්න පුළුවන්. කර්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මහා ලෝභ චේතනා අරවමින් ඇති කරන්න පුළුවන්. ඔය නොයේ කල්පනා ඇති කරගෙන අපි ඔය දවල් හීන දකිනවා, ඩේ ඩ්‍රීමින් කියලා කියන්නේ ඔය ඔයගේ දේවල් කොහොම නොයේක් දේවල් මේ හිතෙන් ඇති වෙනවා මේ ඉන්දෝල තිබ්බට. එතකොට ඒ ඉඳගෙන ඉඳීමේ ඉරියව්වේදී තමන්ගේ හිත පිළිබඳව අවදියෙන් ඉන්නවා. අර තමන්ව මේ පැවැත්මේ කරදරයට යොමු කරන ඒ මානසික තත්වයන් හිතර ගන්නේ නැතුව. ඒ වගේම ඇවිදිනකොටත් එහෙමයි, ඇලවෙලා ඉන්නකොටත් එහෙමයි, හිටගෙන ඉන්නකොටත් එහෙමයි. හතර ඉරියව්ව කල්පනාවෙන් ඉන්න. දැන් අපි හිතමු මේ ඇත්තෝ කාර් එකේ ලෝගන යනවා. දැන් කාර් එකේ ඉඳගෙන ඉන්නේ. ඊළඟ නතර කරගෙන ඉන්නවා ලයිට් එකකට. අපිට බොහොම හදිස්සි. ඉස්සරහා මිනිස්සයා දැන් ලයිට් එකපත් වෙලා, කොළ ලයිට් එකක්පත් වෙලා තාම මේ මිනිස්සයා යන්නේ නැහැ. එතකොට මේ බොහෝ වෙලාවට මිනිස්සු ඉන්නවා මේ කාර් එක ඇතුලේ පුපුරන් තමන් අසභ්‍ය වචනකුත් සමහරට කියලා හෝන් එකක් දානවා. එතකොට ඒකෙන් අර මිනිහට හෝන් එක නම් ඇහෙන්න පුළුවන්. නමුත් අර ඒ පිපිරුවේ තමන් මේක ඇතුළේ ඉඳගෙන. ඊළඟට අපි හිතමු බැංකුවට හරි කොහේ හරි තැපැල් කාන්තුවට හරි ගියාම අපි හිතමු බැංකුවට ගියාට පස්සේ අපි හිතමු එතන ඉන්න සේවක සේවිකාව බොහෝම හිමින් වැඩ කරන්නේ. කතා කර කර ඉන්නවා, අතෙන්ට යනවා, ටෙලිෆෝන් එකට උත්තර දෙනවා, අරක් කරනවා, මේක කරනවා. අපි කවුරුත් දකින්න අද්දකි. ඉතින් ඕක ඉන්නකොට මේ රටේ හිඳ ඉතින් බැන ගන්න ගහ ගන්න පුනුව බැරි හින්දා හිතින් බැන බැන ඉන්නවා, හිතින් පුපුරු පුරු ඉන්නවා, බැන බැන ඉන්නවා. එතකොට අර අපි හිටගෙන ඉන්නේ අවස්ථාව. ඒ වගේ මේ ඉරියව් තමන් ඔය තියෙන මේ ඒ තමන්ගේ පැවැත්මේ තමන්ගේ ඉරියව් පවත්වනකොට අර ඒ ඉරියව් වලදී කල්පනාවෙන් ඉන්නවා, සිහියෙන් ඉන්නවා. ඉතින් මේක මේ පුරුදු කරන්න තියෙන්නේ. එතකොට ඒ වගේ ඒ සතර ඉරියව්ව. එතකොට ඔකට කියනවා දෙවැනි එක ඉරියාපත භාවනාව. මේක එතකොට මේ පැත්තකට මුල්ලක ඉඳගෙන කරන දෙයක් නෙමෙයි. මේ සම්පූර්ණ ක්‍රියාත්මක බොහොම ලයිව් බොහොම වැඩ කරන දෙයක්. තමන් කරන දේ අවබෝධයෙන් දැකීමෙන් කරන එක. ඔකට කියනවා සති සම්පජඤ්ඤ කියන වචන දෙක. සති කියලා කියන්නේ සිහිය, සම්පජඤ්ඤ කියලා කියන්නේ නුවණ. තමන් කරන දේ සිහියෙන් නුවණින් කරනවා. එතකොට අපි ඕනම දෙයක් කරන්නේ මේ මූලික කරුණු හතරෙන් හින්දා. එතකොට දැන් ඔන්න තමන්ගේ හිත අර විදිහට අර වැරදි පැත්තට නැත්තම් මේ දිග්ගස්සන පැත්තට අවශ්‍ය වෙන ඉන්ධන හොයන්න නැත්තම් ඒව සකස් කරන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි එක තියෙනවා සම්පජඤ්ඤ කියලා. සම්පජඤ්ඤ කියලා කියන්නේ අර මූලික ඉරියව් ඇරුණාම ඊළඟට තියෙන කටයුතු ටික තමන්ගේ. අපි දැන් ඇවිදින එක ඇත්ත. ඇවිදිනකොට ඉස්සරහට යනවා, පස්සට යනවා, ඊළඟ කතා බහ කරනවා, කනවා බොනවා, වැසිකිලි කැසිකිලි පාවිච්චි කරනවා, අනිකුත් වැඩ කරනවා. අනිකුත් අර මූලික ඉරියව් හතරට අමතර වෙච්ච ඉතුරු කටයුතු, ශාරීරික ක්‍රියාකාරීත්වය. ඒ ඉතුරු කටයුතු පිළිබඳව ඒ හැම දෙයකදීම කනකොට බොනකොට කතා බහ කරනකොට හැම වෙලාවකදීම සිහියෙන් ඒ කටයුතු කරන. දැන් බලන්න කතා බහ කරනකොට අසිහියෙන් කතා කරනකොට තමයි ඕන තරම් වචනයෙන් සිද්ධ වෙන අකුසල් සිද්ධ වෙන්නේ. බොහෝ වෙලාවට දැන් අපි හිතමු අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි අනික් අය හිනස්සවන, අනික් අය විනෝදයටපත් කරන යම් යම් මුසාවාද, සම්පප්පලාප, ඔය එක එක ජෝක් සරව මේවා කතා කරනවා කියනවා. නමුත් ගැඹුරු අර්ථයෙන් ගත්තාම ඒක ඉතින් පුජ්‍යලයක සමහරට ජනප්‍රියතාවය ඇති වෙන නිකන් මතුපිට පොඩි ජනප්‍රියතාවකට හේතු වෙන්න පුළුවන්. මතුපිට නිකන් අර ඔම සුපර්ෆිෂල් විදිහට. නමුත් ඒක ගැඹුරක් තියෙන ගැඹුරු මිනිස්යෙකුගේ ස්වභාවය නෙවෙයි. එතකොට සෑම මිනිස්යෙක් තුළම හරබර ගතියක්, ගැඹුරු ගතියක්, බුද්ධිමත් ගතියක්, ඒ වගේම මේ ආධ්‍යාත්මයකට නැඹුරු වෙච්ච ගතියක් ඇති වෙනවා තමන්ගේ මේ කතා බහ පිළිබඳව සිහියෙන් හිටියාම, සිහියෙන් කළාම. ඒ වගේම අනිකුත් ඉරියව් පැවැත්වීමේදී, අනිත් සාමාන්‍ය ඉරියව් පැවැත්වීමේදී සිහියෙන් ඉන්න. ඔකට කියනවා චතු සම්පජඤ්ඤ, නැත්නම් සම්පජඤ්ඤ භාවනාව. එතකොට ආනාපාන සතිය, හතර ඉරියව්, ඊළඟට සම්පජඤ්ඤ භාවනාව. සම්පජඤ්ඤය සිහියෙන් කටයුතු කිරීම. සිහියෙන් විතරක් නෙවෙයි, සිහියෙන් බුද්ධියෙන් සති සම්පජඤ්ඤය. ඊළඟට ශරීරයේ ව්‍යුහය ගැන කල්පනා කරනවා. එතනත් භාවනා දෙකක් තියෙනවා. ශරීරයේ ව්‍යුහය ගැන, ශරීරයේ කොහොමද මේක හැදිලා තියෙන්නේ කියන එක. එකක් තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. ධාතු මනසිකාරය කියලා කියන්නේ මේ ශරීරය, මේ ඒකට හේතුව අපි හරියට එක එක දේවල් වලට ඇලිලා ඉන්නවා, බැඳිලා ඉන්නවා, ඇටෑච් වෙලා ඉන්නවා. මේ ඇටෑච්මන්ට් එක, මේ බැඳීම තියෙන තාක් දුරට අර භවය, අර පැවැත්ම කියන එක තව තවත් තව තවත් තව තවත් දිග්ගැස් වෙනවා. ඇටෑච්මන්ට් එක නැත්තම් මේ බැඳීම මේක නැති කරන්න නම් ඒ තමන් ඇටෑච් වෙලා ඉන්න එක දිහා හරි අවබෝධයකින් දකින්න ඕනේ. එතකොට ඒ ඇටෑච්මන්ට් එක නැත්තම් ඒ බැඳීම නැති කරන්න නම්, නැති වෙන්න නම්, ඒ පිළිබඳව සත්‍ය යථා තත්ත්වයේ තේරුම් ගන්නට ඒක විග්‍රහ කරන්න ඕනේ. ඇනලයිස් කරලා බලන්න ඕනේ. එහෙම විග්‍රහ කරලා බලන්නට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ නියම කළේ තමන්ගේ ශරීරය. දැන් මිනිස්සු, සත්වයෝ වැඩිම ඇලිලා ඉන්නේ තමන්ට, තමන්ගේ ශරීරයට. ඊළඟට තමන් අනිත් අයට මේ ශරීරවල වලට, ඒ කියන්නේ තමන්ගේ ස්වාමි භාර්යාව වෙන්න පුළුවන්, දූ දරුව වෙන්න පුළුවන්, නෑදෑ හිත විත්‍රය වෙන්න පුළුවන්, ඔහොම තියෙන මේ තත්වයන්ට තමයි මේ ඇලීම තියෙන්නේ. දොර ඊළඟට දෙවනි අධීරයේදී තමන් සාන්තකව තියෙන ගේ දොර, යාන වාහන අර වට මේවට ඇලිලා තියෙනවා, බැඳිලා තියෙනවා. මිල මුදල් වලට, අනිත් අනිත් දේපළ වලට වට ඇලිලා තියෙනවා. ඉතින් ඊළඟට විස්තර විග්‍රහ කළ බලන්න කියනවා, බලනවා මෙන්න මේ වායේ තියෙන මූලික ස්වરૂපය, මේ වායේ හැදිලා තියෙන්නේ කොහොමද. එතකොට විස්තර කළ ඒක විග්‍රහ කළ බලනකොට මේ ඔක්කොම જાති හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා. මේ මූලික ධාතු, ඒ කියන්නේ මූලික බලවේග, බල ශක්තියන් හතරකින් කියලා, නැත්තම් අපි ඒකට කියන හතර මහා භූත කියලා, මේ දේවල් හතරකින් කියලා තේරුම් ගන්නවා. එතකොට ඒ තේරුම් ගත්තාම තේරුම් ගැනීම මත අර මොකටද බැඳිලා තියෙන්නේ, මොකටද ඇලිලා තියෙන්නේ කියන එක තමන්ට වැටහෙනවා. ඔය දෙවනි ඊළඟ භාවනාව. ඊළඟට ඒක තවත් දුරට ගිහිල්ලා ඊළඟට බලනවා මේ ශරීරය පිළිබඳව. ඒ බලන්න මූලිකම වෙන්නෙම මේ ශරීරය පිළිබඳව බලන්න මූලික වෙන්නෙම මේ රාගය, නැත්තම් මේ තියෙන අපි හිතමු අපි වචන දෙකක් පාවිච්චි කරනවා නම් ඔය ලිංගික වශයෙන්, ඒ වගේම අපි sexual sensual කියන මේ අර්ථ වලින් කියන මෙන්න මේ தত্ত্বය හොඳට තේරුම් අරගන්න. මේක බරපතල දෙයක් මේ පැවැත්මට අදාළව. එතකොට එහෙම ශරීරයේ පිළිබඳව විග්‍රහ කරලා බලනවා නව සීවතිකය කියන මේ ශරීරයක් මරුණාට පස්සේ, නැත්තම් කෙනෙක් මරුණාට පස්සේ මේ ශරීරයට වෙන්නේ මොකක්ද? අවස්ථා නමයකදී අපි හිතමු කෙනෙක් මැරිලා මැරිච්ච මලසිරුරක් සොහනකට ගිහින් දැම්මහම ඒ සොහනේදී දකින්න හම්බ වෙනවා පළවෙනි දවසේ ඉදිමිලා නිල් වෙලා, දෙවෙනි දවසේ තවත් විකෘතියකට භාජන වෙලා, තුන්වෙනි දවසේ සැරව ඕජාව ගලන, හතරවෙනි දවසේ තවත් තවත් ওই විදිහට කෑලි එහාට මෙහාට විසිරීලා ඔහොම ඔහොම ආකාර 9කට. එතකොට මෙන්න මේ කරුණු 14ට අනුව තමන්ගේ ශරීරයේ පිළිබඳ වටහා ගැනීම කායානුපස්සනා නැත්තම් කායගත සති කියන මුල් භාවනා වශයෙන් සතිපට්ඨානයේදී හඳුන්වනවා. එතකොට මේ හුඟක් මේ ගැන විස්තර කරන්න තියෙනවා. අතන අපි එකක් එකක් පාසා පස්සේ පස්සේ අපි කල්පනා කරලා බලමු ඔය සතිපට්ඨානයේ තියෙන කායානුපස්සනාව. ඊළඟට මේ ශරීරයක් තියෙනවා කියලා දැන් ඔබට මේ ශරීරයක් තියෙනවා කියලා දැනෙන ශරීරයේ තියෙන වින්දනයේ හිඳයි. ඒ වේදනානුපස්සනාව වින්දනය වින්දනයක් දකිනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඒ කියන්නේ මධ්‍යස්ථ වේදනා. ඒකත් ආයි කොටස් දෙකකට බෙදෙනවා සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා. සාමිස වේදනා කියලා කියන්නේ නොයෙකුත් මේ තමන් හොඳ දෙයක්, ලස්සන දෙයක් හෝ මිහිරි දෙයක් හෝ දැකලා, අහලා, කියලා, රස විඳලා ලබන යම්කිසි අපි හිතමු මෙනිදීන් කියනවා නම් මැටීරියල් එකක් මුල් කරගත්ත, මුල් කර ගැනීමෙන් ලබන වින්දනය සාමිස වේදනා. නිරාමිස වේදනා කියලා කියන්නේ අපි හිතමුකෝ අර වගේ ද්‍රව්‍යයක් මුල් කරගෙන නෙවෙයි, අපි හිතමුකෝ බණක් භාවනාවක් කරලා හෝ නැත්නම් අධිගමයක් ලැබලා, මාර්ගඵලයක් ලැබලා, අන්නේ වගේ තත්ත්වයක් ලැබලා ඇති වෙන මානසික වින්දනය. එතකොට අර සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ සාමිස නිරාමිස කියලා ඔය විදිහට බෙදුනහම මේක ඒකට කියනවා වේදනානුපස්සනාව. මේ වින්දනයේ පිළිබඳව දකිනවා. එතකොට දැන් අපි හිතමු අපි විස්තර කරනකොට අපි වෙන වෙන අවස්ථා දෙක ගැන කතා කරමු. රස කෑමක් කනවා. මේ රස කෑම කියන එක තලුමරමරා කෑම නෙමෙයි. ඒ තලුමරමරා කනවා වෙනුවට මේ ආහාරයේ පිළිබඳව අවබෝධයකින් මේ ආහාරයේ දිවට රසයි. නමුත් තව ಸ್ವಲ್ಪ වෙලාවක් යනකොට මේ රසය විකෘති වෙලා යනවා, වෙනස් වෙලා යනවා. ඔන්නෝම සිහියෙන් සම්පජඤ්ඤයෙන් මේ ආහාරය ගන්න. එතකොට අපි හිතමු දැන් බරපතල හිතට වේදනාවක් වෙනවා මොකක් හරි එකක්. අපිට උණු ලොකුම වේදනාව තමයි මරණයක් ගැන ආරංචි වෙනවා. ඒ මරණය පිළිබඳව ආරංචි වුණාම මහා වේදනාවක් හිතට ඇති වෙනවා, තමන්ගේ තියෙන බැඳීම උඩ. එතකොට මෙන්න මේ වේදනාව පිළිබඳව, අර වින්දනයේ පිළිබඳව සිහියෙන් ඉන්න එක්කෙනාට ඒක අර වගේ මහා හිත පාරණ මහා ගැඹුරු දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ sensitivity එක නැති, එහෙම නැත්නම් මේ හැඟීමක් නැති මිනිහෙක් මේක ඇති වෙනවයි කියලා. ඒක නෙමෙයි මේ කරන්නේ කුමක්ද? මේ කලබලකාරී තත්ත්වයටපත් වෙන, අවුල් වියුල් භාවයටපත් වෙන මේ හිත සකස් කිරීමයි. වේදනානුපස්සනාව. ඊළඟට චිත්තානුපස්සනාව කියලා කියනවා මේ හිත. ඒ කියන්නේ හිත පිළිබඳව අපිට වෙනම දවසක කතා කරන්න තියෙන දෙයක්. හිත කියලා කිව්වෙ මම මුලින් සඳහන් කළ විදිහට මේක උපකරණයක් නෙවෙයි. නැත්තම් මේක ඉන්ද්‍රියක් නෙමෙයි, පෙනහල්ල හෘදේ වස්තු වගේ. මේක ඇහෙන්, කනෙන්, දිවෙන්, ශරීරයෙන්, නාසයෙන් ගන්න අරමුණු නිසා ඇතිවෙන බලවේගයක්. එතකොට මේ බලවේගය ඔක ඔය අභිධර්මයට යනකොට කියනවා හිත තියෙන්නේ පතක් විතර ලේ ධාතු ආශ්‍රය කරගෙන හෘදේ වස්තුව මුල් කරගෙනයි කියලා. ඒ කෙසේ වෙතත් හිත කියලා කියන්නේ ඉතින් ඒක තියෙනවා මොකද මේ ඉන්ද්‍රියන් ප්‍රාණවත් වෙලා තියෙන රුධිරේ නිසායි. ඒකට කොහොම හරි හිත කියලා කියන්නේ මේ අරමුණු නිසා ඇතිවෙන බලය. එතකොට ඒ හිත එක එක වෙලාවට එක එක විදිහට මේ අරමුණු ගැනීම මත හිතේ වෙනස් වීම ඇති වෙනවා. ඒ වෙනස් වීම ඇති වෙනවා ආකාර 16කට. ඒක මේ මතක තියාගන්න නෙමෙයි මම කියන්නේ, ගාන විතරක් හිතාගන්න ආකාර 16කට. හිතපු ගමන් හිතේ ඇති වෙනවා ලෝභකම, ආසාව ඇති වෙනවා. ඒ වගේම හිතපු ගමන් ඒ කියන්නේ ඒකට කියනවා සරාග චිත්තේ කියලා. ඊළඟට හිතේ ඇති වෙනවා විරාගේ, ආසාවෙන් විරුද්ධ පැත්තේ. ඊළඟට හිතේ ඇති වෙනවා තරහව, එහෙනම් සමහරලාට හිතේ තියෙන තරහ නැතිකම්. එතකොට තරහ හිතක් තරහ නැති හිතක්. එහෙනම් සරාග චිත්ත විතරාග චිත්ත. සදෝස චිත්ත විත දෝස චිත්ත. ඊළඟට හිතේ ඇති වෙනවා මෝඩ කල්පනා, මෝහය, මුලාව. සමහරලාට තියෙන බුද්ධිමත් බුද්ධි හොඳ කල්පනාව. එතකොට මෝහ චිත්ත විත මෝහ චිත්ත. එහෙනම් සමහර වෙලාවට හිත බොහොම උසස් හොඳ හොඳ සිතුවිලි ඇති වෙලා තියෙනවා, කරුණාව, මෛත්‍රිය, ඒ වගේම අනුන්ට උදව් උපකාර කිරීමේ අදහස තමන් පිළිබඳව හිතලා යම් කිසි හොඳ උසස් සිතුවිලි ඇති වෙනවා. ඒකට මහග්ගත චිත්ත කියලා කියනවා. ඊළඟට මහා පෞකාර, පීඩාකාරී, පාපී තත්වයන් ඇති වෙන මානසිකත්වයේ පහළ වෙනවා. ඒකට කියනවා අමහග්ගත චිත්ත. බණ භාවනාවක් කළ ධ්‍යාන මාර්ග ඵල ලැබලා උසස් තත්ත්වයටපත් වෙච්ච මානසිකත්වයක් තියෙනවා. ඊළඟට එහෙම නැත්නම් ඒ පිරිහිලා ගිහිල්ලා නිකන් කුසීතකමෙන් අර නීවරණ වලින් යටපත් වෙච්ච හිත ඇති වෙනවා. ඔහොම අපි වෙන වෙන මේ ගැන කතා කරමු. 16 ආකාරයකට අර ඇති වෙන අර හිතේ වෙනස් වීම ඇති වෙනවා. එතකොට මේ සිහියෙන් ඉන්න එක්කෙනා, නුවණින් ඉන්න එක්කෙනා මේ හිතේ දැන් කල් දකිනවා, දැන් මොකද්ද මේ මගේ දැන් මානසිකත්වයේ කියලා තමන්ගේ මනස තේරුම් අරගන්නවා. ඔබට කියනවා චිත්තානුපස්සනාව. ඊළඟට මේ ඇතිවෙච්ච හිතේ ඇතිවෙන අර ඇතිවෙන ඒ මානසික අරමුණු අරගෙන ඇතිවෙන මානසිකත්වයේ හිතේ එක 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 ධර්මතා ඇති වෙනවා. ඒ ධර්මතා අපි දැන් කියමුකෝ. අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන විදුද්දච්ච කුච්ච කිව්ව ඔක පංච නීවරණ ඔකත් හිතේ ඇති වෙන ධර්මතාව. ඒකට විරුද්ධව ඇති වෙන ශ්‍රද්ධාදී ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔය විදිහට කියන ඒවත් හිතේ ඇති වෙන මේ ධර්මතාව. එතකොට ඔය විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවා මේ හිතේ ඇති වෙන ඒ ධර්මතා. එතකොට මෙන්න මෙහෙම හිතේ ඇති වෙන මේ ධර්මතා පිළිබඳව සිහියෙන් නුවණින් තේරුම් අරගෙන ඒකේ අවශ්‍ය දේවල් දිනු කරනවා, අනවශ්‍ය දේවල් අත්හරිනවා. එතකොට මේ කරුණු ටිකයි සතර සතිපට්ඨානයට අන්තර්ගත වෙන්නේ. මහා ගොඩක් කිව්වහම මතක් වෙන්නේ නැහැ. ආයි අපි මතක තියාගමු. සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පුරුදු කිරීමයි. සිහිය පුරුදු කරන්නේ මොකටද? මේ භවය, මේ පැවැත්ම කෙටි කරන්න තියෙන එකම මාර්ගය තමයි සිහියත් ප්‍රඥාවත් දෙක යොදා ගැනීම. එකෙන් වෙන්නේ කරන්නේ මොකද්ද? කෙටි මාර්ථයේ තමයි ලෝභ දෝෂ මෝහ වැඩිම දියුණු වීම නිසා තමයි මේ භවයේ දිගෑරෙන්නේ. ලෝභ දෝෂ මෝහ ඇතිවීම පාලනය කිරීමයි සිහියෙන් සහ ප්‍රඥාවෙන් කරන්නේ. මේ ලෝභ දෝෂ මෝහ ඇති වෙන්නේ ශරීරයේ සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය නොදැනීම නිසා, ශරීරයේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්න වින්දනයේ පිළිබඳව නොදැනීම නිසා, මනස පිළිබඳව නොදැනීම නිසා, මනසේ ඇති වෙන ධර්මතාවන් නොදැනීම නිසා. එතකොට මෙන්න මේ කාරණා ටික තේරුම් ගන්නට හිත පුරුදු කරනවා. ඉස්සෙල්ලා හිත තැම්පත් කරගන්නවා ආනාපාන සති භාවනාව ඒකට යොදලා තියෙනවා. ඒ තැන්පත් සිතින් ශරීරය විග්‍රහ කළ අවශ්‍ය නම් අර රාගය දුරු කරන්නට, ද්වේෂය දුරු කරන්නට, මෝහය දුරු කරන්නට, ශරීරයේ පැවැත්ම, ශරීරයේ ව්‍යුහය නිර්මාණය වෙලා තියෙන හැටි විග්‍රහ කළා, විස්තර කළා, තීරුම් ගන්නවා. එතකොට අපි හිතමු කේන්තියක් ආව කාට හරි ගහන්නයි කියලා හිතුණා. ඒක ආවේගශීලී වෙන්නේ නැහැ. මොකද සිහියෙන් ඉන්නේ. අර සිහිය එකපාරට ඉදිරිපත් වෙලා ඔයා මොකද්ද කරන්නේ? මොකද්ද මේ ඇතිවෙච්ච මානසිකත්වය? කාටද මේ ගහන්න යන්නේ? තමන් කවුද? කාටද මේ බණින්නේ? තමන් කවුද? ඒ බණින එක්කෙනා, බැනුම් අහන එක්කෙනා, අපි කෙනෙක් කියලා බැනලා ගියයි කියලා කියමුකෝ. බැනලා ගියත් එයා මොකද්ද කළේ? ඒක මේ බියගුළු කමක් වමනවත් නෙමෙයි. අර ඉදිරිපත් වෙච්ච දියුණු වෙච්ච සිහිය ඉදිරිපත් වෙලා තමන්ට රැකවරණය සලසීම. ඉතින් මෙන්න මේ ප්‍රායෝගිකත්වයයි මේ සතිපට්ඨානයේදී උගන්වන්නේ. ඒක හරියට මිතාම වැදගත් වෙනවා. හොඳට බලන්න, සිහිය නැති වෙච්ච ඕනම තැනක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමන් තුළ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, පවුලේ වෙන්න පුළුවන්, සමාජයේ වෙන්න පුළුවන්, වැඩ කරන තැන වෙන්න පුළුවන්, සිහිය නැති වෙච්ච ඕනෑම තැනක ওই ප්‍රශ්න ඕනෑම තැනක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අන්න ඒ ප්‍රශ්නෙින් මිදීමේ ප්‍රායෝගික ක්‍රියාපිළිවෙලයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය කියන එකෙන් පැහැදිලි කළේ. අපි ඒවා මේ මම මේ පොඩි පටුණක් විතරයි මේ සඳහන් කළේ. අපි ඊළඟ දවස්වල එක 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 මාතෘකා අරගෙන ඒක භාවනාවක් වශයෙන් දියුණු කරන හැටි අපි ඉගෙන ගනිමු දිගට. ඉතින් අද දවසේ මම හිතනවා දැන් පැයක් අපි ගත කළා මේ සඳහා. පූජාවට කාලය ගත කළා. උදේ ඉඳලා දැන් මෙතන මේ පිරිස සිල් සමාදන් වෙලා ඉන්නවා. අද අපි අද මේ ධර්ම දේශනාවටත් මේ කටයුතු වලටත් මේ හැන්දෑවේ යමුණේ අපේ මොහොට්ටාල ඒ පවුලේ දායකත්වේනුයි සුසන්ත මහත්මාත් දානි නෝනත් දරුපටව දෙන්නත් මේ කවුරුත් මුල් වෙලා අපේ මේ දායක පිරිසත් මුල් වෙලා පූජාව සිද්ධ කරලා අවශ්‍ය උපකරණ ගෙනල්ලා තැන්පත් කළා අපි බුදුගුණ සිහිපත් කරලා මෙච්චිත පහල කරගෙන ඒ වගේ මේ ධර්ම දේශනා මේ කටයුතු වලට සම්බන්ධ වෙලා පින් සිද්ධ කරගත්තා. ඒ පින් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන් සුසන්ත මහත්මාගේ අභාවයට පත් වුණු පියාණන් වහන්සේ පුංචි බණ්ඩා මොහොට්ටාල ඒ පියාණන් වහන්සේ අවුරුදු 15කට ඉස්සෙල්ලා භාවයට පත් වුණේ. ඒ වගේම කරුණාරත්න මුදියන්සේ කරුණාරත්න ඒ දායනි නෝනගේ පියාණන් අවුරුදු 10කට ඉස්සෙල්ලා. ඉතින් මේ තාත්තා නැත්නම් අප්පච්චි සිහිපත් කරලා නිව්යෝක් වලට ගිහිල්ලා අම්මත් මුල් කරගෙන අනිත් සහෝදරයත් මුල් කරගෙන පින්කමක් කළා ආපුවා අපි කොයි කවුරුත් දන්නවා. ඉතින් මේ වෙලාවෙත් මේ අපේ දායක පිරිස සකස් කරපු මේ ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්මදේශනාව බාරගත්ta විතරක් නෙමෙයි ඉදිරියට පවතිනත් මේ කටයුතු යෙදෙන විදිහේ මාතෘකාවක් යෝජනා කරලා ඔබ සියලුම දෙනාටත් මේ ධර්මස්ත්‍රණයට අවස්ථාව සලසලා දීලා අපි ඔක්කොම එකතු වෙලා හුඟක් පින් සිද්ධ කරගත්තා. මේ රැස් වෙච්ච පින් අපි අනුමෝදන් කරවමු